Honorable Udaya Prabhat Gamanpala, you have 10 minutes.
Garu Niyojya Sabhapathitumani Rajya Moolya Kalamanakarana Vaarthawa Pilibanda Katha Karannata Katha Kirima Bangladeshin Aarambha Kala Yuthuyi Kiyala Mama Hituwa. Ape Mudal Rajya Amathyathuma Sihipath Kala Wagema Bangladeshaya Hondin Aarthikaya Vardhane Wemin Thibunu Ratak. Apatat Naya Laba Deemata Haki Mattamata Videsh Vinimaya Sanchita Pawathwagena Giya Ratak. ඒ රටේදී හැබැයි මේ බංගලිදේශයේ අරගලය සහ ශ්‍රී ලංකාවේ අරගලය අතර සමානතා ගණනාවක් අපිට දකින්න පුළුවන්. අපි දැක්කා ලංකාවේ අරගලය සිදුවෙන අවස්ථාවේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා අරගලයේ මැදට ගිහිල්ලා හමුදාවෙන් ඉල්ලීමක් කරා අරගල කරුවන්ට සහාය දෙන්න ආණ්ඩුව රකින්න කටයුතු කරන්න එපා කියලා. මේ දේම බංගලිදේශෙත් උනා. බංගලිදේශෙ හිටපු අමුදාපති ජෙනරාල් ඉක්බාල් කරීම් බුයන් බංගලිදේශ හමුදාවෙන් ඉල්ලීමක් කරා වාම අරගලයේ මර්ධනයෙන් ඉවත් වෙන්න ආණ්ඩුවට රැක ගැනීමට හමුදාව කටයුතු කරන්න එපා කියලා. ඒ වගේම අපි දැක්කා දැන් බංගලි ලංකාවේ අරගලයේ පටන් ගත්තේ ගෝටා ගෝ හෝම් කියලා. 2022 ජූනි මාසේ ජූලි මාසේ 9 වෙනිදා ගෝඨාභය ජනාධිපතිවරයා රටින් පැනලා එනවා. හැබැයි අරගලේ නතර වෙන්නේ නැහැ. මේ අරගලේ පාර්ලිමේන්තුවට කරන්නත් එනවා. දැන් බංගලිදේශයේ අරගලේ ආරම්භ වෙන්නේ ඇතෙම ආණ්ඩුවේ තීන්දුවක් ඉදන් නෙවෙයි මහාධිකරණයේ තීරණය කරනවා ආණ්ඩුවේ හැකියාවලින් 156ක් නිදාසටනේ විරුවන්ගේ දරුවන්ට මුමුරන්ට වෙන් කළ යුතුයි කියලා. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල අරගලයේ වෙන අතරේ අභියාචනා කරනවා ජූලි මාසේ 21 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරනෝ නෑ ඒ 156 105 දක්වා පාතෙහෙළිය යුතුයි කියලා. අරගලයට හේතුව මේ කෝටාව නම් දැන් ඉතින් අරගලේ නතර වෙන්න එපා. ඒ පාර ඉල්ලනෝ ජනාධිපති අගමැතිවරිය වහාම ඉල්ලා සිටිය යුතුයි. අගමැතිවරිය ඉල්ලා අස්වලා රටෙනුත් පැනලා ගියාට පස්සේ ඒත් අරගලේ නතර වෙන්නේ නෑ. පාර්ලිමේන්තුව වට කරලා ගිනිබත් කරලා රේ රටේ කරපු විනාශය අපි හැමෝම දැක්කා. ඒ වගේම තවත් අපූර්ව සමානකමක් තියෙනවා ගරු මූලා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි. ඇමරිකාවේ අපි දැක්කා ලංකාවේ අරගලයේ සමයේ අපේ ඇමරිකානු තානාපතිතුමේ ජුලී චන් මහත්මිය අරගලකරුවන්ට නිරායුධ අරගලකරුවන්ට අත නොතබුණු කියලා අඛණ්ඩව මාධ්‍ය නිවේදන නිකුත් කරා. මේ විතරක් නෙවෙයි බංගලිදේශයේ තේමම තමයි. බංගලිදේශයේ අරගලකරුවන්ට අත තියන්න එපා කියලා දිගින් දිගටම ඇමරිකාවෙන් නිවේදන නිකුත් වෙන්න පටන් ගත්තා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ අපේ ජුලී චන් මහත්මියගේ ඇමරිකානු තානාපතිතුමියගේ ට්විටර් නැත්නම් එක්ස් ගිණුම හදිසිය අක්‍රිය වුණා. තාම හදාගෙන නැති පාටයි අවුරුදු දෙකමාරක් ගත වුණත්. හැබැයි ඇමරිකාවේදී අවසානයේදී අපි හොයාගත්තා ලංකාවේ අරගලයේ මහමුලකරු ඇමරිකානු තානාපතිනි ජුලී චන් කියලා. හැබැයි බංගලිදේශයේ අරගලයේ මහමුලකරු ඇමරිකානු තානාපති පීටර් හාස්ට් කියලා කියන තවම කල් වැඩි තව මාස 3ක් විතර ගියාම සැබෑ තොරතුරු එළියට එන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි බංගලිදේශයේ ලංකාවේ වගේම ඇමරිකාවේ තරගලයක් වුණා. 2020 ජනවාරි මාසේ 6 වෙනිදා ඇමරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙන කැපිටල් බිල්ඩින් එක ඇමරිකාවේ අරගලකරුවන් වට කරා. එතන හිටියේ රිපබ්ලිකන් පාක්ෂිකයක්. ඒ අයට ඕන වුණේ ජනාධිපතිවරණේ පෙරදුණු නැත්නම් මේ අරගලයේ හිටියේ රිපබ්ලිකන් පාක්ෂිකයන් වගේම අරගලයේ මහමුලකරු ලෙස හඳුනාගත්තේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වෙච්ච ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. මේ අයට ඕන වුණේ ජනාධිපති ධූරයට බයිඩන් පත්වීම වළක්වා ගන්න ජනාධිපතිවරණයේ අවසාන පියවර වෙන ඒ තියෙන වෙනත් ක්‍රමයක් ප්‍රාන්තවලින් ලැබෙන ඡන්ද අනුව ඡන්ද විද්‍යාලය නැත්නම් ඉලෙක්ටෝරල් කොලෙජ් එකේ ඡන්ද ගන්නේ සිද්ධ වෙන්නේ කැපිටල් බිල්ඩින් තුල. ඒක ගණනය කිරීම නතර කරගන්න කැපිටල් බිල්ඩින් නැත්නම් ඔවුන්ගේ පාර්ලිමේන්තුව අත්පත් කරගන්න තමයි ඔවුන් එදා පාර්ලිමේන්තුව වට කරේ. වාසනාවට ගරු මූලාසනාරූඪ නියෝජ්‍ය සභාපතිතුමනි, ඇමරිකානු තානාපතිවරයෙක් නැති ලෝකයේ එකම රට ඇමරිකාව. වෙන රටවල ඇමරිකානු තානාපතිවරු වහාම නිවේදන නිකුත් කරන්න පටන් ගන්නවා. වාසනාවට ඇමරිකාවේ ඇමරිකානු තානාපති කෙනෙක් නැති නිසා නිවේදන නිකුත් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ආරක්ෂක අංශවලට පුළුවන් වුණා මේ අරගලය කරුවන් අල්ලලා කැපිටල් ගොඩනැගිල්ල ගිනි තියන්න කලින් මේ අරගලය මර්ධනය කරලා වැරදි කරුවන් අත්අඩංගුවට ගන්න.
Honorable member, you have got an additional 10 minutes.
Sorry?
You have got an additional 10 minutes from Honorable Valet Bora.
Thank you, Your Honor. ගරු මුලාසාරෝ නියෝජ්‍ය සභාපතිතුමනි, ඉතින් එතනින් අතර වුණේ නෑ. මේ ආරක්ෂක අංශ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළුව 884 දෙනෙකුට පාර්ලිමේන්තුව අත්පත් කරගන්න ගැනීමට තැත්කිරීම, රාජ්‍ය දේපොළ මංකොල්ල කෑම, ඒ වගේම ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීම වෙන චෝදනා අනුව නඩු පැවරුවා 884 දඬුවම් කළා. එන්රික් ටැරියෝ කියන පුද්ගලයාට අවුරුදු 22ක සිරදඬුවමක් දුන්නා පාර්ලිමේන්තුව අත්පත් කරගන්න ආව කියලා. දැන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජිප්සීස්ලා නම් කියන්නේ ඇමරිකාවේ ඇමරිකාවේ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක එහෙම කරගන්න නම් ඔන්න දැන් ලංකාවේ ආණ්ඩුවටත් අවස්ථාවක් තියෙනවා. මට වැදගත් දෙයක් කියන්න අමතක වුණා. ලංකාවේ වගේම බංගලිදේශේ වගේම ඇමරිකාවේදීත් ඒ අරගලකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ තිබුණු දේවල් මංකොල්ල කන්න රාජ්‍ය දේපල පැහැරගෙන ගෙදර ගෙනියන්නත් අමතක කරේ නෑ. ඔය අරගලකරුවෝ කිව්වම ඇමරිකාවෙත් බංගලිදේශෙත් ලංකාවෙත් එකම තමයි. බෝවිලට හිතනවානේ හරි ලැජ්ජයි යන්නේ ලංකාවේ. දැන් බැලන බංගලිදේශෙත් එහෙමයි. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවෙත් එහෙමයි. හැබැයි වෙනස වුණේ ඇමරිකාවේ අරගලකරුවන්ට රටේ නීති ක්‍රියාත්මක කරා. ඔන්න මූලාසනාරූඪ නියෝජ්‍ය සභාපතිතුමනි, ඔය අවස්ථාව ලංකාවෙත් උදා වෙලා තියෙනවා. ඊයේ ලාල්කාන්ත සහෝදරයා කියනවා අපි තමයි පාර්ලිමේන්තුව වට කරලා පාර්ලිමේන්තුව අත්පත් කරගන්න සැලසුම් කරා, අපි කට්ටියට එන්න කිව්වා. හැබැයි අපි වැඩේ පටන් ගත්තට අරගලේ හිටපු සමහරු මේක මගහැරිය නිසා අපිට පාර්ලිමේන්තුව අත්පත් කරගන්න බැරි වුණා. අද මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, බංගලිදේශ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමෙන් පස්සේ බංගලිදේශ සම්පූර්ණයෙන්ම අරාජික වුණා. මේ අරගලකරුවන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගේ හෝටලයක් ගිනි තිබ්බා. අපේ රටේ නම් මෙවැනි දෙයක් උනේ නැහැ. 24 දෙනෙක් ජනතාව ඇතුළේ සිටියේදී හෝටලයක් ගිනි තිබුවා.
ඒ ප්‍රති ඕඩර් ප්ලීස්. කැන් සම්මන් ප්‍රොපෝස් අ හොනරබල් මෙම්බර් ටු ද චෙයාර්.
ගරු සභාපතිතුමනි, මම අපේ නිමල් පීර්ස් මන්ත්‍රීතුමාව මූලාසනා යෝජනා කරනවා. අපේ ගරු මන්ත්‍රීතුමාගේ නම යෝජනා විස්තර කරනවා.
Honorable Nimal Pieris set to the chair.
හරි මන්ත්‍රීතුමා කතා කරන්න.
වතුරේක. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම කතා කරමින් හිටියේ ඔබතුමා ඉතාම හොඳින් දන්න පක්ෂයක් ගැන, ජනතා විමුක්ති පෙරමුණ. මේ අය කියනවා අපි තමයි පාර්ලිමේන්තුව වට කරන්න තීරණය කරේ, පාර්ලිමේන්තුව අත්පත් කරගන්න සැලසුම් කරේ, අපි තමයි ජනතාවට එන්න කිව්වේ. හැබැයි අරගලයේ හිටිය සමහරු එක මගහැරිය නිසා අපිට මේ දේ කරගන්න බැරි වුණා කියලා. එදා පාර්ලිමේන්තුව අත්පත් කරගන්න ජයිපේ අරගලකරුවන්ට හැකියාව ලැබුණා නම් අද බංගලිදේශයේ තත්ත්වෙම තමයි ලංකාව ඇති වෙන්නේ. එහෙනම් තාමත් රට ගිනි ගන්නවා ලාල්කාන්ත මැතිතුමා යෝජනා කරන ආකාරයටම. අන්න අද බංගලිදේශ මහපාරේ නඩු ආනවා, නඩු ආලා මිනිස්සු මරා දානවා. රටම අරාජික වෙලා, රටම ගිනි ගොඩක් වෙලා, රටම ලේ ගංගාවක් වෙලා, රටම මිනි කඳු වලින් ගොඩ ගැහිලා. ඒ තත්ත්වයේ ලංකාවේ ඇතිකරන්න අපි කටයුතු කරමින් හිටියාය කියලා ලාල්කාන්ත මන්ත්‍රීතුමා මැතිතුමා ප්‍රකාශ කරනවා. මේ බොහෝ දෙනෙක් විශ්වාස කරන විදියට වත්මන් ජනාධිපතිතුමා සහ අනුර කුමාර දිසානායක මැතිතුමා අතර ඩීල් එකක් නැතිනම් දැන් ආණ්ඩුව නීති ක්‍රියාත්මක කළ යුතුයි. අපේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධයක් සිදු කිරීම මෙන්ම අපරාධයක් සිදු කිරීමට තැත් කිරීමද වරදක්. ඔවුන් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන මෙහා විනාශයක් කරන්න සූදානම් වුණා කියලා මොන වුණා ලාල්කාන්ත මන්ත්‍රීතුමා අනිත් කට්ටිය වගේ නෙවෙයි හරි අවංක මිනිස්සයා ඇත්ත කියනවා හිතේ තියෙන දේ කියනවා මේ අවස්ථාවෙත් ඇත්ත කියලා තියෙනවා එහෙනම් ආණ්ඩුව දැන් වහාම ලාල්කාන්ත සහෝදරය අත්අඩංගුවට ගත යුතුයි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව නීති ක්‍රියාත්මක වුණා නම් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට කුමන්ත්‍රණය කිරීම ගැන ඇයි ලාල්කාන්තට මේ රටේ නීති ක්‍රියාත්මක කරන්න බැරි භීෂණ යුගයක් ඇති කිරීමට දැරූ උත්සාහය මර්ධනය කරන්න අපි කටයුතු කළාය කියලා අද ආණ්ඩුවේ ඇමතිවරු කිව්වා ඒ කටයුතු අවංකව කරා කියලා විශ්වාස කරනවා මේක ඩීල් එකක් නෙවෙයි නා රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට පත් වුණාම පත් කරගන්න කටයුතු කරපු කුමන්ත්‍රණයක කොටසක් නෙවෙයි නම් ලාල්කාන්ත සහෝදරයා වහාමත් අඩංගුට ගන්න මේ ආණ්ඩුව කටයුතු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි රාජ්‍ය මූල්‍ය වාර්තාවට යමු. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2024 පළවෙනි මාස 5 ඇතුළත අපේ පසුගිය වසරට සාපේක්ෂව අපේ වෙළඳ හිගය රුපියල් බිලියන 1.8ක් දක්වා 120%කින් වර්ධනය වෙලාය කියලා මේ වාර්තාව කියනවා. වෙළඳ හිගය අපි දන්නවා අපනයන ආදායමයි ආනයන වියදමයි අතර වෙනස තමයි වෙළඳ හිගය කියලා කියන්නේ. දැන් මේක 120%කින් වර්ධනය වුණාය කියලා වාර්තාව කියනවා. ඒ වගේම එතකොට මේ නිසා වෙළඳ පරතරය වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ අපනයන ආදායම වැඩි වෙලා. හැබැයි අපනයන ආදායම වැඩි වීමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉදිරියේදී මේ වෙළඳ පරතරය වගේම සමස්ත විදේශ විනිමය පැමිණීම් සහ ගෙවීම් ලැබීම් සහ ගෙවීම් අතර වෙනස පෙන්නන ගෙවුම් ශේෂ අර්බුදය වඩා තීව්‍ර වෙයි කියන එකයි මේ වාර්තාව අපිට කියන්නේ. ඇයියේ අපි හොඳටම දන්නවා මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි පසුගිය වසර 4 මාරකින් මේ රටට වාහන ගෙනල්ලා නැහැ. අපේ තියෙන ඉතාම අබලම් වාහන පද්ධතියක්. ඒ නිසා නිතර කැඩෙනවා. කොටස් අමතර කොටස් ගේන ලොකු විදේශ විනිමයක් වැය කරන්න වෙලා තියෙනවා. ඒ වගේම පරිසර දූෂණය වැඩි වෙලා තියෙනවා. වාහන තදබදය වැඩි වෙලා තියෙනවා. අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා දැන් ක්‍රමානුකූලව මේ වාහන ආනයනයට අවස්ථාව දෙනවා කියලා. වාහන ආනයනයට අවස්ථාව දුන්නම තවත් ඩොලර් බිලියන ගන්නකින් මේ වෙළඳ පරතරය වැඩි වෙනවා. ඒ වගේම විදේශ ණය ගෙවන්න පටන් ගත්තම ඊටත් වඩා වැඩි වේගයකින් ගෙවුම් ශේෂ හිගය වැඩි වෙනවා. මේ දැවැන්ත ගෙවුම් ශේෂ හිගය පියව ගැනීම සඳහා නැවතත් අපිට විදේශ ණය ගන්න වෙනවා. විදේශ ණය ගත්තම ඕක ගෙවා ගන්න බැරි වෙලා නැවතත් 2022 උදා වෙනවා. ඒ කියන්නේ විදේශ ණය දුෂ්ට චක්‍රයේ ඇතුලේ අපි නැවත වතාවක් හිර වෙනවා කියන එකයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. හැබැයි මේ විදේ ගෙවුම් ශේෂ අර්බුදයට 1991 ඉන්දියාව මුහුණ දුන්නා. 1998 රුසියාව මුහුණ දුන්නා. ඒ රටවල් ඒ අර්බුදයේ තියෙන අතරේ එක පැත්තකින් තමන්ගේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න අපනයන ප්‍රවර්ධනය කරන්න ජනතාවට දේශීය භාණ්ඩ මිලදී ගන්න පොළඹවන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. එහෙම ඒ අය ඒ අර්බුදයෙන් ගොඩාවේ. හැබැයි මේ වාර්තාවම පෙන්වන විදියට අපනයන අපේ ප්‍රමාණවත්ව වර්ධනය වෙලා නැහැ. ආනයන වැඩි වෙන වේගයෙන් අපනයන වැඩි වෙලා නැහැ. ඒකට හේතුවත් දුක වගේම දුකට හේතුවත් මේ වාර්තාවේ තියෙනවා. මොකද්ද? මේ වාර්තාවේ පෙන්නනවා රාජ්‍ය ආයතනවල ලාභදායක තත්ත්වය. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ලංකා විදුලි බල මණ්ඩලය 2023 ලාභ ලබලා තිනව රුපියල් බිලියන 61ක්. 2024 පළවෙනි මාස 4ට විතරක් රුපියල් බිලියන 91ක ලාභයක් විදුලි බල මණ්ඩලය ලබනවා. මාස 4ට බිලියන 91ක ලාභයක් විදුලි බල මණ්ඩලය ලබනවා. ඊළඟට කඳ තෙල් සංස්ථාව 2023 වසරේ ලබන ලාභය රුපියල් බිලියන 120ක්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි පිරිවැය අයකර ගැනීමට මිල නියම කිරීමට අපි හැමදාමත් පක්ෂව කටයුතු කරේ. පිරිවැය නිරූපිත මිල ක්‍රමයක් තෙල්වලට ගෑස්වලට විදුලියට ඕනි කියලා 2021 ඇමති මණ්ඩලය ඇතුලේ මට තනියම සටන් කරන්න සිදු වුණා. මගේ අමාත්‍ය මණ්ඩල සගේ එක්කච්ච මහින්දානන්ද අලුත්ගම කැමතුමාට මතක ඇති බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක ආචාර්ය පීවී ජයසුන්දර මැතිතුමත් එක්ක මට තනියෙන් සටන් කරන්න වුණා පිරිවැය නිරූපිත මිලකට තෙල් විදුලිය ගෑස් විකුණන්න ඕනි කියලා. ඒ නිසා පිරිවැය ආවරණය කිරීම අපි විරුද්ධ නැහැ. හැබැයි අතීතයේ වෙච්ච පාඩු අය කරගන්න දැවැන්ත මිලකට විකිණීම නිසා මේ ආයතන පාඩු ආවරණය කරනවා විතරක් නෙවෙයි අති දැවැන්ත ලාභ ලබලා තිනවා. එයි ප්‍රතිඵලයක් විදියට ඉන්ධන මිල ඉහළ ගියා, විදුලි ගාස්තු ඉහළ ගියා, කුඩා කර්මාන්තවලට මේක දරා ගන්න බැරි වුණා. අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාම ජාත්‍යන්තර වෙළඳපොලේ අපේ භාණ්ඩවලට තරඟ කරන්න බැරි වුණා. අපේ භාණ්ඩවලට තිබ්බ ඉල්ලුම අඩු වුණා. අන්න ඒ නිසා තමයි ආනයන වියදම වැඩි වෙන වේගයෙන් අපනයන ආදායම වැඩි කරගන්න ශ්‍රී ලංකාව අසමත් වෙලා තිබෙන්නේ. එහෙමනම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපේ කුඩා කර්මාන්ත දැන් විදුලි බිල අඩු වෙනවා. ඒ වගේමයි ඉන්ධන මිලත් අඩු වෙනවා. හැබැයි එදා මේ දැවැන්ත විදුලි බිල දරා ගන්න බැරුව කාරක ප්‍රාග්ධන ප්‍රශ්න වලට මුහුණ දීලා වැහිුණු ව්‍යාපාරවලට නැවත පණ දෙන්න විදියක් නැහැ. ලෙඩා මලාට පස්සේ බෙහෙත් ගෙනල්ලා ප්‍රතිකාර කරාට ලෙඩාට පණ එන්නේ නැහැ. එහෙනම් මේ දැන් විදුලි බිල අඩු කරාය කියලා, දැන් ඉන්ධන මිල අඩු කරාය කියලා අපේ ව්‍යාපාරිකයාට නැගිට ගන්න අවස්ථාවක් නැහැ. අපේ රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. අපේ රටේ අපනයන ආදායම් වැඩි වෙන්නේ නැහැ. අපිට මේ ගෙවුම් ශේෂ අර්බුදයෙන් එළියට එන්න බෑ. එහෙම කරන්න නම් ආණ්ඩුව ව්‍යවසායක මනසින් කටයුතු කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ නිසා දැන් මේ වැටිලා තියෙන ව්‍යාපාර ටික නැගිටවන්න නම් අඩු පොලි ණයක් ලබා දෙන්න, පොලි රහිත ණය ලබා දෙන්න, ලබාගෙන තියෙන ණය ප්‍රතිව්‍යවකරණය කරන්න. ආණ්ඩුව තමන්ගේ ණය ප්‍රතිව්‍යවකරණය කරගත්තා. මේ ආණ්ඩුව ඇති කරගත්ත අර්බුදය නිසා අර්බුදයට ගිය ව්‍යාපාරවල ණය ප්‍රතිව්‍යවකරණය කරන්න ආණ්ඩුව ඉදිරිපත් වෙලා නැහැ. අද මේ කඩා වැටුණු ව්‍යාපාර නැගිටවන්න නම් ඉන්ධන බිල, විදුලි බිල සාධාරණ තැනකට ගේන්න ඕනි. 100 1038 ගේ විදුලි බිල වැඩි කරේ. ඒ නිසා ඒ ඇතිවෙච්ච අර්බුදය නිසා අද අපේ කර්මාන්තවලට විදුලි බිල දැන් අඩු කළත්, තෙල් මිල දැන් අඩු කළත් ඔවුන්ට නැගී සිටින්න බෑ. එහෙනම් මීට සාපේක්ෂව ඔවුන්ට අරමුදල් සපයන ව්‍යවසායක සංවර්ධන බැංකුවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ආණ්ඩුව වහම පියවර ගත යුතුයි. එහෙම නොගත්තොත් අපේ රටේ ඒ වගේමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සිරිලකදේ සිරිසැපදේ ගන්න අපේ දේ කියන දේ පෞගේ වසර දෙකමාර තුලම රටේ කියුනේ නැහැ. ඒකත් ජනතාව අතරට ගෙන යන්න ඕනි. ඒ දේවල් නොකර සිටියොත් මේ වார்த்தාව ඇත්තෙන්ම අඳුරු වලාවන් පෙන්වන වார்த்தාවක් විදිහට අපි දකින්නේ. 2022ට සාපේක්ෂව 2023 හොඳයි, 2023ට සාපේක්ෂව 2024 හොඳයි කිව්වට අපි ඉන්නේ පාලිත තත්ත්වයක් තුළ, හිර කරපු ආර්ථිකයක් තුළ. ඒ ආර්ථිකයේ ලීල් කළ පරණ පුරුදු තත්ත්වයට ගියාම ආනයන වලට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ආනයනය කරන්න ගත්තම, ණය ටික ගෙවන්න ගත්තම අපි ඉන්නේ වෙනත් ලෝකයක, වෙනත් තත්ත්වයක. ඒකට මූණ දීමට නම් අපි වසර දෙකමාර තුළ අපේ කර්මාන්ත නැගී සිටීමේ වැඩ පිළිවෙලක් තිබිය යුතු තිබුණා. අපේ භාණ්ඩ ලෝක වෙළඳපොලේ තරංකාරීව විකිණීමට හැකි මට්ටමට ගෙන ඒමට ආණ්ඩුව වැඩ පිළිවෙලක් සකස් කළ යුතු තිබුණා. ප්‍රමාදයි, ප්‍රමාද වුණත් තවමත් කරන්න අවස්ථාව තියෙනවා. ඒ ගැන ආණ්ඩුවේ අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳ වෙනවා.
උතුමාට බොහොම ස්තුතියි. නියමිත වෙලාවටම කතා අවසන් කළා. ඊළඟට ඊළඟට ගරු නලින් බණ්ඩාර මහත්මයා, ඔබතුමාට විනාඩි 12ක කාලය තියෙනවා. ඔබතුමාට
බොහොම ස්තුතිවන්ත වෙනවා ගරු මූලාසනේ මන්තුමනි. විශේෂයෙන්ම අද විශේෂ දවසක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට දියුරලා වසර 11කට පස්සේ තමයි අද මම මේ පාර්ලිමේන්තුවේ නැවත ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් තෙවරක් මේ පාර්ලිමේන්තුවට මාව එවන්න ශක්තිය දුන්නු මගේ කුරුණාල දිස්ත්‍රික්ක ජනතාවට මම ගෞරවයෙන් ස්තුති පුද කරනවා. විශේෂයෙන්ම රජයේ මූල්‍ය තත්ත්වය ගැන කතා කරද්දී ගරු මූලාසනේ මන්තුමනි, එදා මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවයි කියපු අය ඒ වගේ 36 ගුණයක් විශාල VFS ගනුදෙනුවක් ගැන කතා වෙන ක්‍රියාත්මක වුණු අවධියක තමයි අපි අද කතා කරන්නේ. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ස්තුතිවන්ත වෙනවා, ගරු කරනවා. ඒ ගනුදෙනුව නතර කරන්න පුළුවන් වීම ගැන කෝටි 4000කට වැඩි අලාභයක් රජයට කරන, එහෙම නැත්නම් පාඩුවක් කරන, රටට කරන කෝටි 4000ක මගඩියක් කරන, මේකෙන් 10%ක් හොරගම් කරත් 10%ක අතයට ගාණක් ගත්තත් කෝටි 400යි. ඒ විශාල වංචාවක් වෙච්ච වෙලාවක තමයි අපි කතා කරන්නේ. මුදල් රාජ්‍යමතුමා කිරෙන් නාලා ඉන්නා වගේ කතා කරා මේ ආණ්ඩුව කැබිනට් එක. විශේෂයෙන්ම මේ මහා වංචාවට සහය දුන්නු අය තමයි මේ කැබිනට් එකේ ඉන්නේ. සිට ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරීන් සිට සියලුම ආණ්ඩුව මේ කෝටි 4000යි ගනුදෙනුවට දායක වුණු අය. කෝටි 4000යි ගනුදෙනුවට දායක වුණු අය නිසා ඒකත් මතක් කරමින් තමයි කතා කරන්නේ. ඒ වගේම දැන් මේ තිබහුතරයක් පහුගිය මේ රටේ බංකොලොත්භාවය තිබුණත් හොඳට හම්බ කරගෙන නම් තියෙනවා. තමන්ගේ ජාවාරම් ටික, තමන්ගේ කොමිස් ටික, තමන්ගේ අල්ලස් ටික නම් අරගෙන තියෙනවා. අනේ පුළුවන් නම් මේ දැන් ඉන්න ඇමතිවරුන්ගේ, ඇමතිවරු වෙන්න කලින් ඔවුන්ගේ දේපල සහ වර්තමාන දේපල පිළිබඳ පොඩි හොයා බැලීමක් කරන්නකෝ. අපි කොහොමවත් අපේ කාලයක් වුණාම හොයලා බලනවා. එහෙම කරා නම් හිතා ගන්න පුළුවන් මේ රටේ ජනතාව මේ දුකින් පෙළිලා ඉද්දි, පීඩාවට පත් වෙලා ඉද්දි මේ කට්ටිය කොච්චර හම්බ කරාද කියන කතන්දරේ. මේ පුදුම කාරණයක්. මේ දවස්වල හැමදාම පුන පුනා මේ ආණ්ඩුව කියනවා මේ සජිත් බාරගත්තේ නැහැ. මේක පට්ටබල් බොරුවක් මූලාශ්‍රයේ මන්තුමනි. මේ මහලේකම්තුමා රංජිත් මද්දුම් බණ්ඩාර මෙතුමාලා ඉන්නවා. ඒ වෙලාවේ අපි කොන්දේසි සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යවුවා අපි බාර ගන්න සූදානම් කියලා. හැබැයි කොන්දේසි රහිතව නෙමෙයි නේද මහලේකම්තුමා? කොන්දේසි සහිතව ගෝටගෝ හෝම් කිව්වම අපිට ගෝටත් එක්ක ආණ්ඩු බාර ගන්න බෑ. නිශ්චිත කාලවකවානුත් එක්ක මම මේ ලිපිය මේ වෙලාවේ සභාගත කරනවා. මෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා 2022/5/12 අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ කොළඹ මේ යවපු ලිපිය අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාර්ලිමේන්තු ලේකම් රවි ජයවර්ධන මැතිතුමා තමයි මේ ගිහිම ලිපිය බාර දුන්නේ. මං හිතන්නේ අපේ මරික්කාර මැතිතුමත් එක්කද කොහෙද ගියේ. මෙන්න මේ ලිපිය මම සභාගත කරනවා. කොන්දේසි සහිතව බාර ගන්න අපි සූදානම් වුණා. දැන් මේ හැම තිස්සෙම කියනවා බාර ගත්තේ නැහැ. මොකද්ද උනේ? කොන්දේසි රහිතව මේගොල්ලෝ බාර දුන්න රනිල් වික්‍රමසිංහට. දෙගොල්ලන්ට සෙට් උනේ රනිල් රාජපක්ෂ තමයි වෙලා සෙට් උනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂලාට ඒක වෙනම කතන්දරයක්. හැබැයි ඒගොල්ලෝ මේගොල්ලන්ගේ ආරක්ෂකයා විදියට, తాවකාලික බාරකාරයා විදියට, ඈ මුරකාරයා විදියට, දොරටුපාලය විදියට තෝරගත්තේ රනිල් වික්‍රමසිංහව. මොකද ඒගොල්ලෝ හිතුවා එක්කෙනා ඉන්නේ, එයත් එක්ක වැඩේ කරන්න පුළුවන්, ඒක කළමනාකරණය කරන්න පුළුවන්. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහව තමයි අපේ හාම් පුතා විදියට තෝරගන්නේ කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහව තෝරගෙන දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයයි ගෝලය රොත්තයි ටික කියනවා මේ අපි සජිත්ට බාර ගන්න තිබුණා, බාර ගත්තේ නැහැ. මොන කෙහෙල් මලක්වත් අපි බාර ගත්තේ නැත්තේ නැහැ. අපිට බාර ගන්න දුන්නේ නැහැ. අපි කොන්දේසි ඉදිරිපත් කරා මේගොල්ලෝ බාර දුන්න රනිල්ට. බාර දුන්න රනිල් බාර ගත්ත නෙමෙයි, රනිල්ට බාර දුන්න බන්දේසිය තියලා. අපි ආරක්ෂා කරපම් මෙන්න මේකයි අපේ එකගතාවේ එකම කොන්දේසි කියලා. ඒ නිසා මම මේ ලිපිය සභාගත කරනවා. ඒ නිසා ආයෙනම් මේ කතන්දරේ මේ බාර ගත්තේ නැහැ කියන්න එපා. සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනතාවත් එක්ක අන්න එදාට අපි බාර ගන්නවා. අපේ කොන්දේසි තියෙන ජනතාවත් එක්ක. අපිට මේ හොරු රකින කොන්දේසි නැහැ. සැප්තැම්බර් 21 වෙනිදා අපි ඒ ජනතාවත් එක්ක තියෙන එකගතාවත් එක්ක අපි බාර ගන්නවා. ඒ බාර ගන්න හොරු රකින්න නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ වටේ ඉන්නවට හොරකම් කරන්න නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ කැබිනට් එකට හොරකම් කරන්න නෙමෙයි. හොඳට මතක තියාගන්න. සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ එක ඇමතියෙක් හරි හොරකම් කරලා වුණොත් පැය 24ක් යන කලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා වයින් කරේ නැත්නම් ලලින් බණ්ඩාරේ දාට නැහැ. ඒක තමයි අපි සජිත් ප්‍රේමදාසගෙන් දකින්න විශ්වාසය. ඒක තමයි එතුමා පිළිබඳ අපිට දෙන ගෞරවය. එතුමා හොරු රකින කෙනෙක් නෙමෙයි. ඔය ගානාය තමයි අද ආරක්ෂාවෙන් රනිල් වික්‍රමසිංහගේ.
ලැජ්ජ නැතුව රනිල්ට රනිල් හිරේදානකන් නින්දයන් නැහැ කියන අය අපි මහා අපි දැක්ක මහනුවර ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ලැජ්ජ නැතුව කියනවා රනිල් වික්‍රමසිංහ ගැන. ලැජ්ජයි ඇඳුම් ඇඳකට තමයි කියන්නේ කියලා. ඒ නිසා ගරු මූලාසේ මන්තුමනි අපිට සජිත් ප්‍රේමදාස පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙනවා. මේ රටේ ජනතාවටත් විශ්වාසයක් තියෙනවා. අද රටේ මුස්ලිම් ජනතාවගෙන් 99%ම එතුමාව වැළඳගෙන ඉන්නවා. ඒක පෙන්වුව අපේ හකීම් අමතුතුමාතුළු මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගය ලැබුණා. අද කඳුකරේ ජනතාවගෙන් 90%ක් ඉන්න කඳුර ජනතා පෙරමුණ දිගම්බර මැතිතුමාගේ පක්ෂය මනෝ ගණේෂන් මැතිතුමාතුළු ඒ മന്ത്രി කණ්ඩායම අද උදව් කරන්න තීන්දුව කරා සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට. මුළු කඳුකරේම ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක මේ රටේ පැරණිම දැවැන්තම පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ගිවිසුම් ගත වුණා සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. දැන් බුක් ගානාට දැන් ඇනිලා තියෙන්නේ පස්සෙන් ගිහිල්ලා තියෙන්නේ. දැන් අනිත් පැත්තෙන් නාමල් රාජපක්ෂ දැන් මේගොල්ලෝ මොනවයි කහිය ගවත් මහින්ද රාජපක්ෂ මහත්තයරත් මේ රටේ ලක්ෂ 20ක් විතර ඡන්ද තියෙනවා. මේගොල්ලෝ මේ ඔලු ගෙඩි ගන්න ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයට හේත් වුණාට ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂකයා එහෙම නැත්නම් පොහොට්ටුවේ පක්ෂකයා යන්නේ නැහැ මේ ඔය මේ බබ්බු ගානා පස්සෙන්. එයාල යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියන පැත්තට. අප්පොච්චියා මෙයාලගේ පරණ අප්පොච්චියා දැන් හම්බුතාටනේ කාටද දැඩිටනේ අප්පොච්චි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ඇත්ත දේශපාලනේ පැහැදිලිවම දැන් දන්න මිනිස්සු අපිට ඡන්දේ දෙන නොදෙන අය කියන්නේ දිනන්නේ සජිත් කියලා. ඕකයි සරල කාරණේ. ඒ නිසා පැහැදිලිවම සජිත් දිනන්නේ ජනාධිපතිවරණය විතරක් නෙමෙයි. සජිත් දිනන්නේ මේ රටේ ජනතාවගේ අනාගතය දිනවන්නේ. මේ රටේ ජනතාවගේ අනාගතය දිනවන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම මේ රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට අරන් යනවා. ආර්ථිකය කඩා කප්පල් වෙච්ච වෙලාවේ වැඩිම ලාභ ලැබුවේ කවුද? මේ බැංකු පද්ධතිය. මේ බැංකු පද්ධතිය මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයට පුළුවන් වුණාද? මේ බැංකු පද්ධතියේ ලැබපු ලාභ තුලින් අර වැටුණු ව්‍යාපාර ටික 263,000 සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැහිලා ගියා. ව්‍යවසායන් වැහිලා ගියා. ඒක රැක ගන්න පුළුවන් වුණාද? අපි අද පොරොන්දුවක් දෙනවා මේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට. ඒ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සියලු දෙනාම නගා සිටුවීමට අපේ ආණ්ඩුවේ පළමු කාර්ය ප්‍රථම කාර්ය බවට අපි කරගන්නවා. ලක්ෂ 10ක සුළුහා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකව බිහි කිරීම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඉලක්කය. 1,000,000 ව්‍යවසායකව බිහි කිරීම තමයි ඉලක්කය. ඒ ඉලක්කයට අපි අතුවක් කරගන්නවා. අපේ රටේ ඉන්නවා 80,000 විශ්‍රාමික රණවිරු. මේකෙන් විශාල ප්‍රමාණයකට අපි හයිය දෙනවා, ශක්තිය දෙනවා සුළුහා මධ්‍ය ප්‍රමාණ කර්මාන්ත සඳහා ණය සහනදා දෙන්න. අපේ විශ්වවිද්‍යාලවලින් අවුට් වෙනවා විශාල පිරිසක් වාර්ෂිකව. මේ හැමදිනාටම ව්‍යාපාරික හැකියාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් 125ක් අපිට පුළුවන් නම් කර්මාන්ත කරුව කරන්න, ව්‍යවසායක කරගන්න. මොකද ඒගොල්ලන්ට ප්‍රාග්ධනයයි අවශ්‍ය වෙන්නේ. ඒගොල්ලන්ට දැනුම තියෙනවා. ඒගොල්ලන්ට අත්දැකීම් දෙන්න පුළුවන් ඔය අපිට. වෙළඳපොළ සකස් කරලා දෙන්න පුළුවන් වේ. ඒ නිසා විශ්වවිද්‍යාල දරුවන්ගෙන් විශාල පිරිසක් අපි සුළුහා මධ්‍ය ප්‍රමාණ කර්මාන්ත කරුව බවට පත් කරන්නද? අද ගොඩක් දරුවෝ ගෙවල් වල ඉඳන් මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් වල ඉඳන් වැඩ කරනවා. ඒ ආට අවශ්‍ය පහසුකම් ටික දෙනවද? බදු සහන දීලා තියෙනවද? නැහැ. ඒ නිසා සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් ඉන්නේ මේ සියලු ශේෂ්ඨ ආවරණය වෙන දැවැන්ත ව්‍යවසායක රාජ්‍යයක් නිර්මාණය කරන්න. එතුමා පසුගිය වසර 2-3-4 ඇතුළත නිකන් හිටියේ නැහැ. නිකන් හිටියේ නැහැ. රටේ ජනතාව එක පැත්තකින් දානවා, දකින්නවා, පාසල් වලට යනවා, සූරුපන්ති කාමරේ දෙනවා, රෝහල් වලට යනවා, හුස්ම වටසලාන ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව එතුමා විපක්ෂ නායක කාර්යාලය ඉඳන් ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ, නොඑක් ශේෂ්ඨ වල නියැලෙන අය අරන් සාකච්ඡා කරා. එතුමා දනුම ඒක රාශි කරගත්තා. ඒවා තමයි මෙතුමා 27-2 විදිහට හැමදාම පාර්ලිමේන්තුවේ ඇහුවේ. ඒ ඒකරාශී කරගත්තු දැනුම ගබඩාවක්ද බවට පත් කරගෙන තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමා නායකයෙක් වෙන්නේ මේ දැනුමත් එක්ක අත්දැකීම් එක්ක. සියලු ශේෂ්ත්‍රවල එතුමාගේ ප්‍රාමාණික දැනුමක් තියෙනවා. ඒ දැනුම ඒකරාශී කරගත්තු එතුමා විපක්ෂ නායකයෙක් විදිහට අලස කම්මැලි නායකයෙක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ. ඒ නිසා මේ රටේ සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා විදිහට මේ රටේ මිනිස්සු තෝරගන්නේ මේ සියලු ශේෂ්ඨ පිළිවෙත මනා දැනුමක් තියෙන, අත්දැකීම් තියෙන, අත්දැකීම් මේක රාශී කරගත්තු, කරුණා ඒක රාශී කරගත්තු, ඇසු පෙරු කරුණ ඒක රාශී කරගත්තු නායකයෙක්. ඒ නිසා එහෙම නායකයෙක් වටා අද සියලු පක්ෂ එකතු වෙමින් ගොනු වෙමින් ඉන්නවා. හොරු ටික එක තැන් වලට ගාල් වෙලා තියෙනවා. දූෂිතෝ ටික එක තැන් වලට ගාල් වෙලා තියෙනවා. චෝදනා ලද පිරිසු එක එක තැන් වලට ගාල් වෙලා තියෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඔය තවත් ගොඩාක් අය අපිට එකතු වෙන්න කතා කරලා දිනවා. තෝරලා, බේරලා, පෙරලා, කිරලා, මැනලා නේද අපේ මේ අපේ ඉන්ද්‍රනිල් මන්තුමා, මුජුම මන්තුමා කිරලා මැනලා අපි කී දෙනෙකුට විරුද්ධ වෙනවද දෙන්නේ නැහැ. මේ මුජුම මන්තුමාලා දන්නවා. ජාතිවාදීන්ට අපි විරුද්ධ වෙලා තියෙනවා, වර්ගවාදීන්ට විරුද්ධ වෙලා තියෙනවා, හොරුන්ට විරුද්ධ වෙලා
තියෙනවා.
ඔය පැත්තේ මේ කී දෙනෙක් එන්න ට්‍රයි කරාද? ඒ නිසා පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මැතිතුමා අද තෝරගෙන තියෙන්නේ හොඳ කණ්ඩායම. ඔබ එතකොට කියයි අහවලා මහවලා කියලා කියන්න පුළුවන්. හැබැයි අපි 99%ක්ම විශ්වාස කරන හොඳ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නේ කියලා. ඒකෙත් දෙන්නෙකුට මොනා හරි තියෙනවා කියන්න පුළුවන්. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එතුමාගේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ හොරුන්ට ඉඩක් නැහැ, හොරකම් කරන කෙනෙකුට ඉඩක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන රට බලාපොරොත්තු වෙන වෙනස සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවේ සිද්ධ වෙනවා. මේ රටේ ඒකයි අපි කියන්නේ. මේ කඩාවැටු බංකොලොත් ව්‍යාපාරවල අද ක්‍රිබ් එකට ගිහිල්ලා අසාදුලයිගෙන ගත වෙලා බැංකු වලින් සහනයක් දෙන්නේ නැති මේ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා, එන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමග ජන බලවේගයට, සමග ජන සන්ධානයට උදව් කරන්න, ආශිර්වාද කරන්න. මේ හදන්නේ ඔබතුමාලට ශක්තිය දෙන ආණ්ඩුවක්. මේ හදන්නේ අපේ රටේ වැටිච්ච ව්‍යාපාර ටික නගා සිටවන ආණ්ඩුවක්. මේ හදන්නේ ව්‍යාපාරයක් කරගන්න බැරුව තමන්ගේ ශක්තිය තියෙනවා නමුත් ධන හැකියාව මූල්‍ය හැකියාව නැති පිරිසට ශක්තිය දෙන ආණ්ඩුවක්. විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවා විශ්වවිද්‍යාලයේ වෙන වෙන දේශපාලන ව්‍යාපාරවල ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට හයිය දෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදාන් පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවේ විශ්‍රාමික රණවිරුවා වෙන්න පුළුවන්, විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඔවුන්ට ඔවුන් විශ්‍රාමිකයත් ඔවුන් මේ රටේ ආර්ථික යාන්ත්‍රණයට දායක කරගන්න ඕන කියන එක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ. විශ්‍රාමිකයගෙනුත් විශාල ශක්තියක් ගන්න පුළුවන්. අර KFC දවන්ත කර්මාන්ත ජාලේ නැත්තම් ඒ චේන් එක හදපු ඒ විදේශිකයා ඔහු අවුරුදු 65න් තමයි තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරේ. අවුරුදු 65න් එහෙම හදපු ව්‍යාපාරක. ඒ නිසා අවුරුදු 60 විශ්‍රාම සීමාව කියන්නේ එක කඩේමක් විතරයි. එතනින් එහාට ඒ අයගෙන් විශාල ශක්තියක් දැනුමක් ව්‍යවසායකත්වයක් ගොඩනගලා තියෙනවා. ඒක උකහා ගන්න යාන්ත්‍රණයක් තියෙනවා. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ආයතනය සඳහා මූල්‍ය හැකියාවක් දෙන්න ඕන. ඒක දකින නායකෙක් ඉන්නවා. ඒක දකින කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉන්නවා. ඒ නිසා බාරගත්තේ නැහැ, පැනලා ගියා. සැප්තැම්බර් 21 වෙනිදාන් පස්සේ අපි පෙන්නනවා, අපි බාර ගන්න විදියක් පෙන්නනවා, අපි වැඩ කරන විදියක් පෙන්නනවා. අර ගෝඨා බේලා වගේ අපි පැනලා යන්නෙත් නැහැ. මේ රට නිවැරදි දිශාවකට අරන් යන ඒ දැවැන්ත විප්ලවීය වෙනස සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක අපි සැප්තැම්බර් 21 වෙනිදාන් පස්සේ අපි ආරම්භ කරනවා කියන එක මතක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුති මන්තුමා. ඊළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මේ මන්තුමා, ඔබතුමාට තිබෙනවා විනාඩි 23ක කාලයක්.
මුලසනේ සභාපතිතුමනි, අද දවසේ පාර්ලිමේන්තුවට අයවැය ප්‍රගතිය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරලා කරන විවාදේ මම ඒකට සූදානම් වෙලා හිටියත් ඊට කලින් කතා කරව මන්ත්‍රීතුමාට උත්තරයක් දීලා මගේ කතාව මම කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා කිව්වා මේ VFS ගණදෙනුව පිළිබඳ. ඒ VFS ගණදෙනුවෙන් හම්බ කරපු දේවල් පිළිබඳ. එතුමා කව විශාල මේ ආණ්ඩුවේ ඇමතිවරු හොඳට හම්බ කරගෙන දිනවයි කියලා. අපිට මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා අපිට කියන්න පුළුවන් ඕනෑම ඇමතිවරුට දෙන චෝදනා. හැබැයි ඔය එළිය කියන්නේ නැහැ. හැබැයි එදා මහින්දානන්ද අලුත්ගම කියලා අපි එළිය කිව්වා. එවකට හිටපු අධිකරණ ඇමතිතුමියට විරුද්ධව අපි එළිය කිව්වා. අපි ඒ වගකීම බාරගත්තා. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා වීරයෝ වෙන්නේ නැතුව කරුණා කරලා තමුන්නාන්සලා ඔය මේ ආණ්ඩුවේ ඇමතිවරු හොරකම් කරනවා නම්, දූෂණ වැඩ කරනවා නම් එළියට ඇවිල්ලා මාධ්‍ය හමුතියලා කියලා CID එකට ගිහලා පැමිණිලි කරලා ඒ වගකීමෙන් කටයුතු කරන්න තමුන්නාන්සලා නිකන් වීරයෝ වගේ කතා කරන්න එපා කියන එක මුලින්ම කියනවා. ඊළඟට ඔබතුමා කිව්වා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා බාරගත්තේ නැහැ. ඔව් බාරගත්තේ නැහැ. තමුන්නාන්සලාගේ අනාගත ජනාධිපති අපේක්ෂකතුමා මේ බන්දේසියේ තියලා දීපු අගමැතිකම පෙනිමෙනී තිබ්බ ජනාධිපතිකම බාරගත්තේ නැහැ. මොකද එයාගේ කේන්ද්‍ර මම හිටියා එතන. ඔය කතා කරන මහත්තුරු එතන හිටියේ නැහැ. ඒවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දුරකතනෙන් කතා කරන මම එතන හිටියා. ඕක කිව්වේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර ගන්නවායි කියලා කිව්වට පස්සේ තමයි ඔය ලියුමෙව්වේ. එතකම් බාර ගන්න බෑ කිව්වා. එතුමාගේ නැකත හොඳ නැහැ කිව්වා. නෝනා කැමති නැහැ කිව්වා. ඉතින් ඒ නිසා අතට අගමැතිකම දීලා අතට ජනාධිපතිකම දීලා බාරගත්තේ නැහැ කියන එක තමුන්නාන්සලා හොදන්න ගියාට රටම දන්නවා විපක්ෂ නායකතුමායි අභියෝගේ බාරගත්තේ නැහැ. මොකද ඔහුට අභියෝග බාර ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමුන්නාන්සේලා කොච්චර කිව්වත් ඒක දන්නෝ. ඊළඟ ඔබතුමා කිව්වා මේ තමුන්නාන්සේලා මේ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ ඇමතිවරේ සජිත් ප්‍රේමදාස මහත්තයා හීනකින් හරි දිනුවොත් තමුන්නාන්සේලා කියන්නේ රටේම මිනිස්සුන්ට නිින්ද ගිහිල්ලා සජිබේ මිනිස්සු විතරක් නැගිටලා හිටියොත් දිනුවොත් තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ කෙනෙක් හොරගම් කරොත් දවසෙන් අයින් කරනවා කිව්වා. කොච්චර ආඩම්බරද. තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ කට්ටිය අයින් කරන්න කලින් තමුන්නාන්සේලාගේ ජනාධිපති අපේක්ෂකයාට දෙන චෝදනාව ගැන මොකද කියන්නේ? තමුන්නාන්සේලාගේ ජනාධිපති අපේක්ෂකයාට සංස්කෘතික අරමුදල බිලියන 10ක් රුපියල් බිලියන 10ක් අවභාවිතා කරා කියලා විගණන වාර්තාවක් තියෙනවා. විගණන වාර්තාවක්. තමන්ගේ බිරිඳගේ සැලුන් එකට ඩියුටියට වැඩ දාලා රජෙන් පඩි ගෙව්වා කියලා තමුන්නාන්සේලාට චෝදනාවක් තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවේ ඇමතිවරු හොරගම් කරන්න කලින් තමුන්නාන්සේලා ජනාධිපති කරන්න ඉන්න කෙනාගේ හොරගම් ටික නිවැරදි කරලා තමුන්නාන්සේලා චන්දරය යන්නේ කියලා තමුන්නාන්සේලාට කියනවා. ඊළඟට ඔබතුමාලා මේ සජබේ මන්ත්‍රීවරු ඉන්නේ අපි ගාව ඉන්නේ හොද්ද සුපිරි බඩු කිව්වා. තමුන්නාන්සේලාට හෙට අනිද්දා වෙනකොට මත්පැන් බලපත්‍ර ගත්ත පක්ෂේ මහලේකම්ගේ ඉඳලා මතක තියාගන්න මහලේකම්ගේ ඉඳලා ලයිසන් ගත්ත ලේකණ දෙන්න. මහලේකම්ගේ ඉඳලා FL4 ලයිසන් ගත්ත ලේකණ දෙන්න. බිබිලේ දාපු තැනයි ලිපිනයි ඔක්කොම ටික දෙන්න. තමුන්නාන්සේලා කතා කරන්නේ බබ්බු කියලානේ. දෙන්නම් ඔක්කොම ටික අහගෙන ඉන්න බලාගෙන. ඒ විතරක් නෙමෙයි තමුන්නාන්සේලාට කිව්වනේ අපේ ඉන්නේ සුපිරි බඩු. අපි ගන්නෙ තෝරලා හොදලා කියලා කිව්වා. අම්මේ තෝරලා හොදලා ගත්ත නාලක ගොඩේ යමත්ත. නාලක ගොඩ අර මතකනේ නැවටම ගැහුවා. නැවටම ගැහුවා. එතුමාට දෙන චෝදනාව තෝරලා හොදලා ගත්තයි කිව්වා. තෝරලා හොදලා අරගෙන දෙන නියම බඩු ටිකක්. ගහේ බඩු ටිකක් අරගෙන තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේලාට කියන්න තියෙන්නේ කියන්න පුළුවන්. මතක තියාගන්න එක ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි පහක් ඕගොල්ලන් ආපහු හැරෙනවා කියලා. ඒ නිසා බොරුවට චෝදනා එල්ල කරන්න එපා. අපි ඔබට චෝදනා එල්ල කරන්නේ රජයේ විගණක අධිපති වාර්තාව අරගෙන විපක්ෂ නායකවරයාට විරුද්ධව විගණක අධිපතිවරයා ඉදිරිපත් කළ දෙන ප්‍රකාශයත් එක්කයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමාලට කියන්න පුළුවන් ඔය ඕනේ දේවල්. හැබැයි ඔබතුමාලා මතක තියාගන්න ඕක නෙවෙයි මහ පොළොවේ යථාර්ථය කියන්නේ. පුලස්සනේ සභාපතිතුමනි මම දැන් මාතෘකාවට එන්න. අද දවසේ මధుර විතානගේ මැතිතුමා විසින් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇති වූ දරුණුතම අර්බුදයෙන් පසු පසුගිය වසර තුළ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ස්ථාවර හා අඛණ්ඩ ආර්ථික ප්‍රතිපත්තියේ සැලසුම් හේතුවෙන් 20-23 වසර දෙවන භාගයේ පිළිඹු වූ ආර්ථික පුනර්ජීවනය 20-24 පළමු කාර්තුවේ තවදුරටත් වඩා ශක්තිමත් වෙලා තියෙන බවටත් 20-23 වර්තුවේ ඍණ 10.7% තිබුණ ආර්ථික වර්ධනය 20-24 වෙනකොට ඝන 5.3% ආර්ථික වර්ධනයට ගෙනාපු එක පිළිබඳව විවාදයක් තමයි එතුමා ඉදිරිපත් කළා තියෙන්නේ. පුලස්සනේ සභාපතිතුමනි විශේෂයෙන් පසුගිය මාස 6 කලින් ඉදිරිපත් කළ අයවැයට වඩා ප්‍රගතිය අවශ්‍යතාවයට වඩා ඉදිරියෙන් තියෙනවයි කියන එක තමයි මේ ඉදිරිපත් කළ තියෙන පනත කියවලා බැලුවම තේරෙන්නේ. අපිට මතකයි මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළා කියලා. අපි හැමදාම බලනකොට ආදායමට වැඩි ආදායම මෙච්චරක් බලාපොරොත්තු වුණත් ඒ බලාපොරොත්තු වෙන ආදායමට වැඩි 40% විතර අඩුවෙන් තමයි රජය ආදායම එකතු කරගන්නේ. වියදමට වඩා වැඩි වියදම. ඒ නිසා ආදායමත් වියදමත් අතර විශාල පරතරයක් අපි දැක්කා. හැබැයි මේ මාස 6ක කාලය තුල අපි දැක්ක රාජ්‍ය ආදායම බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට වැඩිය ගිහිල්ලා තියෙනවා. රාජ්‍ය ආදායම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය වියදම් අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඒ විතරක් නෙමෙයි පොලී වියදම පුරෝකතනයට වඩා වැඩි. ඒ නිසා රාජ්‍ය ආදායම් වැඩි වෙලා මම හිතන්නේ ලංකා දේශපාලන ඉතිහාසයේ විනයක් ඇතුව මූල්‍ය පරිපාලනයක් හරියට කළා නම් ඒක පසුගිය වසර දෙකේ කියන එක විසලවද විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා මේ මූල්‍ය පරිපාලනය මම බැලුවා අපේ මිත්‍ර ගමපිල මන්ත්‍රීතුමා එතුමාගේ කතාවේදී කිව්වා කනිද තෙල් ශීර්ෂක ස්ථාව අද ලබන ලාභය පිළිබඳ. එතුමාගේ කතාවේදී කිව්වා ලංකා විදුලි බල මණ්ඩලය අතර ලාභය පිළිබඳ. පුලස්සනේ සභාපතිතුමනි කනිද තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට විතරක් ට්‍රිලියන 1.2ක් ණය තිබුණා. ට්‍රිලියන 1.2ක්. ලංකා විදුලි බල මණ්ඩලය ගත්තොත් බිලියන 1000කට ආසන්න සංඛ්‍යාවක් රජයට පාඩු වෙලා තිබ්බා. ඒ නිසා රජය විසින් තමයි මේව නඩත්තු කරේ. රාජ්‍ය බැංකු වැටෙන්න ගියා. ඒ නිසා අපි ඒ වගකීම් බාර ගන්න ඕනේ. පහුගිය කාලේ අපි මොකද්ද කරේ? විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න රුපියල් 2744ක් යනවා. රුපියල් 22කට විකුණනවා. රුපියල් 26ක් පිටරටින් ණය අරගෙන අපි ගෙවනවා. තෙල් ලීටරයක් රුපියල් 400ට ගේනවා. 150ට විකුණනවා. 250ක් ණයක් අරගෙන ගෙවනවා. මේ කෙහිලා තමයි අපි මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේ. ඒ නිසා ආණ්ඩුවක් හැටියට ඒ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින්ස් ඒ මූල්‍ය විනය අපි හරියට ක්‍රියාත්මක කරපු නිසා අද වෙනකොට මේ රට මූල්‍ය වශයෙන් ස්ථාවර තත්ත්වයකට බලපත් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මම දන්නේ හොඳම උදාහරණය අපි දැක්කා. මම බැලුවා මේ කතා කරද්දී මේ බංග්ලාදේශය ගැන දිගින් දිගට කියපු නිසා බංග්ලාදේශයේ මැයි මාසෙ වෙනකොට විදේශ විනිමය විතරක් විදේශ විනිමය සාපේක්ෂව ඩොලර් බිලියන 245ක් මැයි මාසෙ වෙනකොට ඔය ගිනි තියන්න කලින් ජූනි මාසෙ වෙනකොට මේක US බිලියන 268 දක්වා වැඩිලා තිබුණා. එවැනි ශක්තිමත් ආර්ථිකයක් තිබ්බ රටකට අද මොකද වෙලා තියෙන්නේ? බංග්ලාදේශය වගේ ශක්තිමත් ආර්ථිකයක් තිබුණ රටකට අද මොකද වෙලා තියෙන්නේ? අරගලකරුව ගිහිල්ලා පාර්ලිමේන්තුව ගිනි තියලා ඒ විතරක් නෙවෙයි සියලු රාජ්‍ය දේපොළ විනාශ කරලා රට අස්ථාවර කරන තත්ත්වයට අදපත් කරා. මේකම නෙවෙයිද 2022 වුණේ? මම දැක්කා ලාල්කාන්ත මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. ලාල්කාන්ත මන්ත්‍රීතුමා කියනවා අපි අරගලෙන් බලාපොරොත්තු වෙච්ච දේ අපිට කරගන්න බැරි වුණා. අරගලේ අපි ගෝල් ෆේස් එකකට ගහලා අපි පාර්ලිමේන්තුව ගිනි තියන්න ආවා. පාර්ලිමේන්තුව රෙන් එක නවත්තන්න හදුවා. හැබැයි වෙනත් බලවේග විසින් ඒක නවත්තුවා. එහෙමනම් බංග්ලාදේශයේ කරපු දේම නෙවෙයිද ලංකාවෙත් කරේ? බලාපොරොත්තුනේ. එයා බලාපොරොත්තුනේ මොකද්ද? එයා බලාපොරොත්තු වෙන්නේ නැන පාලකව එලවලා පාර්ලිමේන්තුව ගිනි තියලා අරගල කරුවන්ට ඕනේ පිරිසක් මේ රටේ පාලකයන් බවට පත් කරගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරේ. එකම තමයි අද බංග්ලාදේශෙ වෙන්නේ. මං විශ්වාස කරනවා මේවට මුදල් වියදම් කරපු මේ රටවල් දෙකටම වියදම් කරේ එකම පුද්ගලයන් පිරිසක් කියලා අපි විශ්වාස කරනවා මුලසනේ සභාපතිතුමනි. ඒ නිසා අමතක කරන්න එපා. අද වෙනකොට අද මේ රටේ මිනිස්සු සතුටින් අලුත් අවුරුදු කෑවා. මිනිස්සු සතුටින් වෙසක් සැමරුවා. මිනිස්සු සතුටින් පොසොන් සැමරුවා. අපි අවුරුදු දෙකක් බරපතල ආර්ථික අර්බුදයකට ගියා. අපට ගෑස් පෝලිං, අපට තෙල් පෝලිං, ඒ විතරක් නෙමෙයි විදුලිය පැය 16ක් කපලා කැරට් කිලෝ එක රුපියල් 2000ට ගියා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වුණා. වේලවල් තුන කාපු මිනිස්සුන්ට එක වේල කන්න සිද්ධ වුණා. ඒ නිසා බරපතල ආර්ථික අර්බුදයක අපි ගියේ. අපේ රටේ විදේශ සංචිත US බිලියන 2කට 3ට අඩු වුණා. රටේ තෙල් ටික ගෙන්න ගන්න බෑ, ගෑස් ටික ගෙන්න ගන්න බෑ, LC එකක් කරගන්න බෑ. විදේශිකයෙක් රටට එන්නේ නැහැ. ඒ නිසා එවැනි පසුබිමක් තිබ්බ තැනක අද රට සුබවාදී තැනකට දාවිලා තියෙනවා. අද අපේ විදේශ සංචිත ගත්තාම ඉහළ මට්ටමකට අද ගිහිල්ලා, අද සංචාරකයෝ ගත්තාම අද වෙනදා වගේ නෙවෙයි සංචාරකයෝ ලංකාවේ ඉතිහාසයේ වැඩිම සංචාරකයෝ එන කාලවකවානුව වෙලා මම පහුගිය සතියේ හිටියේ මාතරගාල්ල ප්‍රදේශයේ. ඒ ප්‍රදේශවල අද වෙරළ තීරයේ විදේශිකයන් විශාල පිරිසක් ලංකාවට විදේශිකයෝ ඇවිල්ලා අද සංචාරක ව්‍යාපාරයේ විශාල දියුණුවක් ඇති වෙලා අද අපනයන වැඩි වෙමින් යනවා. ආනයන අඩු කරගන්න උත්සාහ කරනවා රජය. අද දැවැන්ත වැඩපිළිවෙලකට යමින් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මෙවැනි ආර්ථික පසුබිමක් තියෙන වෙලාවක අපි රට නිදහසේ පස්සේ බරපතලම ආර්ථික කඩාවැටීමකට තිබුණ වෙලාවේ රට නැවතත් හරිමකට යොමුලා තියෙන වෙලාවේ මේ මැතිවරණේ අපි නිවැරදි තීන්දුවක් ගත යුතුව තියෙනවා. ගොඩක් අය අපිට කියනවා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයාට චෝදනා කරවුවා. අපි කිව්වා අපි නෑ කියන්නේ. අපි කියපු දේවල් රිවර්ස් කරන්න ඕනේ නෑ. තමුන්ලාසලා වීඩියෝ ක්ලිප් දාලා ගහනවා, අපි ඒවට වැටෙන්නේ නෑ. හැබැයි මතක තියාගන්න අපි දේශපාලනයේද රටද කියන එක අපි තීරණය කරන්න වෙයි. අපි හැමදාම විපක්ෂ කරේ. අපි අවුරුදු 30ක යුද්ධය අවසන් කරනකොට මොනවද තමුන්ලාසලා කිව්වේ? කිලිනොච්චියට කියලා මැදපත්ච්චියට ගියයි කියලා කිව්වා. ඕනේ ගුණකට යුද්ධ කරන්න පුළුවන් කියලා කිරියල්ල මහත්තයා කිව්වා. හැබැයි අපි අවුරුදු 30ක යුද්ධය අවසන් කරාට පස්සේ මේ රටේ වෙච්ච දේවල් පිළිබඳව තමුන්ලාසලාට අලුතෙන් කියන්න ඕනේ නෑ. හරි කිව්වේ කිව්වේ කාගුද? තමුන්නාසලගේ කට්ටිය. වෙන කවුරුත් නෙවෙයි. ඔබතුමාගේ කියපු කට්ටිය ඕන්නම් මං කියන්නම් අර මිත්‍රයා ගැන. අර යාළුවා ගැන මං ඕන්නම් කියන්නම්. මං අර දුරකතනෙන් අරන් දුන්න යාළුවා. මං ඕන්නම් එයා ගැන කියන්නම්. ඉතින් ඒ නිසා අමතක කරන්න එපා. අමතක කරන්න එපා මම මේ කිව්වේ කවුරු හරි. කවුරු හරි රජය හොඳ දෙයක් කරද්දී විපක්ෂය වැරදි දෙයක් කියනවනම් මම ඒකයි කිව්වේ. ඒක තමයි අපි කියන්නේ කවුරු කිව්වත් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා හොඳ දෙයක් රටට වෙනවා නම් ඒක විවේචනය කර යුතු හොඳ නැහැ කියන එකයි අපි කියන්නේ. ඒ විතරක් නෙමෙයි කොවිඩ් වසංගතයේ වෙලාවේ මේක පාලනය කරගන්න අපි එන්නත් එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් ගණන්ල ගන්නකොට තමුනාංශල ඒකට විරුද්ධව මොනවද කතා කරේ. ඒ නිසා අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පිළිබඳව අපිට විවේචන තිබුණා නැතුව නෙමෙයි තිබුණා. අපිට ප්‍රශ්න තියෙනවා තාමත් තියෙනවා. හැබැයි මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කෙනා කවුද? ගොඩ ගන්න පුළුවන් කෙනා කවුද? අපිට මේ වෙලාවේ ඕනේ ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරන්න පුළුවන් නායකයෙක්. අපිට ඕනේ මේ වෙලාවේ පරිණත දේශපාලඥයෙක්. අපිට ඕනේ මේ වෙලාවේ තීන්දුව ගන්න පුළුවන් නායකයෙක්. අනේ නිසා තමයි අපි තුමාව තෝරගත්තේ. අපි දකින්නේ මේ ජනාධිපතිවරයේ වේදිකාවේ මේ වගේ ඍජු තීන්දුව ගන්න මේ වගේ පරිණතභාවයක් තියෙන මේ වගේ ජාත්‍යන්තර අධ්‍යක්ෂින් තියෙන මේ වගේ වැඩ කරලා පෙන්නපු කෙනෙක් මේ ජනාධිපතිවරයේ වේදිකාවේ අපි දකින්නේ නැහැ. ඒ නිසා තමයි මෙරට ආදරය කරන මිනිස්සු හැටියට මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් පක්ෂය තුලේ මොන ආර්ථික මොන ආයතන පිළිබඳ අපට ප්‍රශ්න තිබුණත් මේ වෙලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි බහුතරය පාර්ලිමේන්තුව නියෝජනය කරන 90% පළාත් සභා නියෝජනය කරන 90% ප්‍රාදේශ සභා නියෝජනය කරන 90% මහජනතාවගෙන් පක්ෂයේ 90% ඉන්නේ මේ ස්ථාවරේ. එනිසා අපි තමුන්නාන්සලට කියනවා තමුන්නාන්සලට ඕනේ දෙයක් කියන්න බලුවා. තමුන්නාන්සලා හිතාගෙන ඉන්නේ තමුන්නාන්සලා ජයග්‍රහණය කරයි කියලා. තමුන්නාන්සලා හිතාගෙන ඉන්නේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා දිනලා අපි දැක්ක පහුගිය දා එක එක පක්ෂ අස්සම් කරනවා ගිවිසුම්. ඒ ගිවිසුම් අවබෝධතා ගිවිසුම් අස්සම් කරාම ඒක අවබෝධතා ගිවිසුම් අස්සම් කළ ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා අපි කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. ඒගොල්ලෝ ඉල්ලන්නේ මොනවද? කැබිනට් ඇමතිකම් 3යි, රාජ්‍ය ඇමතිකම් 2යි, සංස්ථා සභාපතිකම් 5යි, තානාපතිකම් 3යි. ඔහොම දොළපිදේනි දීලා ගිවිසුම් ඕන කෙනෙකුට අස්සම් කරගන්න බලුවා. ඉතින් ඒ නිසා තමුන්නාන්සලාට කියන්න තියෙන්නේ තමුන්නාන්සලාව මොනවා කිව්වත් තමුන්නාන්සලා දොළපෙදේනි නෑ එතුමගේ නම කිව්වේ නෑ. එතුමගේ නම කවුරුත් කිව්වේ නෑ.
මොකද්ද මන්තුමා පොයින්ට් ඔෆ් ඕඩරේ?
දෙන්න.
තමුන්නාන්සගේ වාචාලකමට බොරු කියන්න එපා. මම බාර් පර්මිට් ගන්න තමුන්නාන්සේ ඔය රනිල් වික්‍රමසිංහ ළඟ ධනගහන වඳින්නේ නෑ. ඇයි තමුන්නාන්සේ මම කියනවා අපි දන්නවා හොඳට නොරොච්චෝලෙන් $70 million 72ක් ගහලා කොහෙන්ද සිංගප්පූරුවෙන් සල්ලි ගියා හොංකොන් වලට හොංකොන් ගිහලා එංගලන්තෙට ගියා ගෙයක් ගත්තා ගේ ෆොටෝත් අපි ළඟ තියෙනවා නෝනාගෙන් දික්කසාද වෙන්න මේ 2500 පඩියට ගිය මිනිහා 2500
හරි මට තේරෙනවා මට සජබේ ලේකන්තුමාගේ වේදනාව තේරෙනවා මට ඔබතුමාගේ වේදනාව තේරෙනවා පොඩින් දැන් හරිනවා කියලා ඉවරයිනේ $70 million 72ක් පොඩි ගාණක් නෙවෙයිනේ US million 72ක් කියන පොඩි ගාණක් නෙවෙයි ලොකු ගාණ බිලියන ගාණ ඉතින් පොඩ ඉන්න හරිද ඔබතුමාට මම කියන්න දුන්නනේ හරිද අකුණුපෝර හරි දැන් කියලා ඉවරද තව කියලා ඉවරද දැන් මගෙන් අහගන්නවද හරි මන්ද කියන්නද දැන් ඉතුරු ටිකක් කියන්නද ලේකම්කමේ රෙදි ගලවෙන්න කියන්නද මට කියන්න කිව්වොත් මට කියන්න පුළුවන් ඔක්කොම ටික හරි එනිසා මම තමුන්නාන්සේ මතක තියාගන්න තමුන්නාන්සේලාට ඕනේ දෙයක් කියන්න පුළුවන් තමුන්නාන්සේලා ඔය ඔක්කොම කියලා අධිකරණවල නඩු හතක් දැම්මා මතක තියාගන්න නඩු හතක් දැම්මා මතක තියා එකක්වත් අස් කරගෙන නැහැ හතම නඩු අහලා නිදොස් කොට නිදහස් හැබැයි මට තේරෙනවා මත්පැන් බලපත්‍රයේ කියපු එකේ රිදුනක් මට ඒක තේරෙනවා නෑ ඔයා විතරක් නෙවෙයි ඔයාලගේ 22ක් දීලා තිනවා මත්පැන් බලපත්‍ර ඉතින් මට තේරෙනවා ඒක කිව්වම රිදුනා ඉතින් මම ඒක ඉල්ලාස් කරගන්නම් කොහේක හරි ඔබතුමාට රිදුනා නම් මං ඒක ඉල්ලාස් කරගන්නම් ඔබතුමාට රිදුන නම් මං ඒක ඉල්ලාස් කරගන්නම් මම නම කිව්වේ නෑ කාගේවත් තොප්පි දා ගන්න ඕනේ නෑ ඒක ප්‍රිවිලෙජ් මැට එකක් නෙවෙයි හරි මම කිව්වේ නෑ යාගේ නම ඉතින් ඒ නිසා ඔබතුමාගේ ඔබ නෑ මෙමෙ මත්පැන් බලපත්‍රය ගත්ත එක්කෙනත් කෑ ගහනවා කුලිය පිටියේ ගෙදර කසිප්පු අහුවේ නැක්කෙනත් කෑ ගහනවා ඉතින් මේ දෙකම අරක හොරාරක්කු මේක නීත්‍යානුකූල අරක්කු මේ දෙකේ වෙනස එච්චරයි ඉතින් ඒ නිසා මම මගේ කාලෙ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබතුමා. දැන් ඔබතුමා ඉඳ ගන්නකෝ. දැන් ආයෙ පොයින්ට් ෆෝඩ් එකක් එතුමාගේ නම කිව්වේ නැහනේ. එතුමාගේ නම කිව්වේ නැහැ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මම කියාගෙන ගියේ. කිසිම පොයින්ට් ෆෝඩ් එකක් නැහැ. එතුමාගේ පොයින්ට් ෆෝඩ් එකක් කරනවා නම් එතුමාගේ නම කියලා තියෙනෝනේ ඡේදය මොකද්ද කියලා අහන්න. මොකද්ද පොයින්ට් ෆෝඩ් එක කියන ඡේදය කියලා අහන්න. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මගේ කතාව කරලා එතුමාට අවස්ථාව දෙන්න.
පොයින්ට් ෆෝඩ් 2500 බයිසිකල් පැදපු එක කොහොමද දැන් කෝටිපතියෙක් වෙලා තියෙන්නේ?
ඒක පොයින්ට් ෆෝඩ් එක නෙවෙයි මන්ද.
කසාති විතර 1800ක් දුන්නා.
ඔබතුමා කතා කරන්න.
හරි. හරි. දැන් හරිද? 2500ට වැඩ කරපු කෙනා මොකද්ද කරේ කියලා නේ කිව්වේ? මම ඒ පිළිබඳ මගේ කාලය ගන්න නාස්ති වෙන්නේ නැහැ. තමුන්දාන්සේ මහින්දානන්ද අලුත්ගමගේ කවුද කියලා දන්නේ නැහැ. හැබැයි රංජිත් බණ්ඩුම බණ්ඩාර සජිත් ප්‍රේමදාසගේ ළඟ ඉඳගෙන විස්සරහ පුටුවේ ඉඳන් පිටිපස්සේ පුටුවේ ඉඳගෙන. හරි. නායකයා ඉස්සරහ පුටුවේ. ලේකම් පිටිපස්සේ පුටුවේ ඉඳගෙන. හරි. තමුන්දාන්සේ ඕම කියනවනේ. හරි. තමුන්දාන්සේලා ඔය චෝදනා ඔක්කොම කරානේ. 2500 කිව්වා, වන්දි ගෙව්වා කිව්වා, ඔය ඔක්කොම කිව්වනේ. කියලා නඩු දැම්මනේ. ඒ නඩු වලින් මහත්යෝ නිදොස් කොට නිදහස් වුණානේ අධිකරණේ. අධිකරණ වලින් ආයේක නඩුවක්වත් තියෙනවනම් ඔයා නඩුව ආයේ තියෙනවනම් ගන්න. ආයේ නඩු තියෙනවනම් ගන්න. ඉතින් මට තේරෙනවා නීතිඋණක දීප්‍යානුකූල බලපත්‍ර ගත්ත එක්කෙනයි කසිප්පු විකුණන එක්කෙනයි දෙන්නටම තරහ ගිහිල්ලා. මට තේරෙනවා දෙන්නම කෑ ගහනවා. එක්කෙනෙක් බලපත්‍ර නැතිමත් පෙන් විකුණලා අනිත් එක්කෙනා බලපත්‍ර තියෙන එක්කෙනා. ඒ නිසා මට තේරෙනවා තමන්ගේ නායකයා ඉදිරියේ පිටිපස්සේ ඉඳගෙන මත්පැන් බලපත්‍රයක් ගත්තයි කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ආයෙ තමුන්නාන්සේ නැගිටිනවා කවුද කිව්වේ මේක? ඇයි කලබල වෙන්නේ ඉතින්? ඉතින් ඇයි කලබල වෙන්නේ ඔබ? ඔබතුමා ඔහොම කිව්වම හිතන ඔබතුමා ගත්තා කියලා. ඉතින් ඔබතුමා අයියෝ තොප්පිය දාගන්නේ. අයියෝ ඒ කලබල වෙන්නේ ඉතින්. අයියෝ ඒ කලබල වෙන්නේ. දැන් ඕකෙන් වෙන්නේ ඔයා ලයිසන් එකක් ගත්තා වෙනවා. ඔහොම කිව්වම වෙන්නේ ගත්තා වෙනවා. හැමෝම හිතනවා ඔයා ලික ලයිසන් එකක් ගත්තා කියලා. එතකොට ඒක විතරක් නෙමෙයි. ඔයා ගත්ත විතරක් නෙවෙයි. ඔයා තව නන්දෙක්කින් අරගෙන තුනක් ගත්ත කියලා තව වෙනවා. ඒක කියන්න එපා. ඒ නිසා විටින් විට නැගිටින් යන්න එපා. තොප්පිය දාගන්න හදන්න එපා. හරි. ඒ අවශ්‍ය නම් ඒ මත්පැන් බලපත්‍ර ලේකනේ. සජබේ ඔබතුමා පක්ෂේ ලේකම් හැටියට ඔබතුමා කියනවා නම් සජබ මත්පැන් බලපත්‍ර ගත්ත ලේකනේ අවශ්‍ය නම් අපි දෙන්නම් ඒක. ඉතින් ඒක මොකද්ද? ඉතින් ඔයා සජබේක ඔයාට අයිතියක් නැහැනේ. ඔයා සජබ නෙවෙයිනේ. ඒ නිසා ඔයා දැන්නේ සජබ. ඔයා මේ දවස් දෙක තුනේ සජබනේ. ඔයා කලබල වෙන්න එපා. ඔබතුමාට සියලු මන්ත්‍රීතුමා සියලු ලේකන අවශ්‍ය නම් සියලු ලේකනේ දෙන්නම්. දැන් එතකොට ඔබතුමාගේ සියලු ලේකනේ දුන්නොත් ඒකේ හොඳ නැහැ. ඒ සියලු ලේකනේ ඒකේ ගාල්ලේ දිස්ත්‍රික් ඒකේ ගාල්ලේ කෙනෙක් ඉන්නවා. ඒක හොඳ නැහැ. සියලු එක දුන්නොත් ගාල්ලේ කෙනෙකුත් ඉන්නවා. ඒක තමයි. මොකද්ද? ඒක නිසා නෑ ඒක තමයි මං කියන්නේ.
අර මන්තුමා ඔබතුමාට තවරි දෙකක
කාලයක් තියෙනවා. මම ඉවර ගන්න. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි දැන් මේ ඔක්කොම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගාවට ගිහිල්ලා මත්පැන් බලපත්‍ර ලබාගෙන තියෙනවා. සජබේ 22 ඒ මත්පැන් බලපත්‍ර අරගෙන තියෙනවා. ඒ 22 විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට ගිහිල්ලා මුදල් ඉල්ලගෙන තියෙනවා. ඒ විමධ්‍යගත ඉල්ලගෙන තියෙනවා. ඒ සියලු ලේඛන ටික තියෙනවා. ඒ නිසා ඒ සියල්ල
මොකද්ද මන්තුමා?
ගරු සභාපතිතුමනි දැන් මෙතුමා කියනවා සජබේ 22ක් ගත්තා කියනවා අතරක් මෙතරක් ගත්තා කියනවා. අපිට ඒ නිසා පැහැදිලිම අවශ්‍යයි. මොකද වත්පත් බලපත්‍ර අපි දැන් දෙන 1000ක් විතර දීලා තියෙනවා. අපි පැහැදිලිවම කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ රජයක් යටතේ ඔය පහුගිය කාලේ මෙයාට පහක් දීලා තියෙනවා. ඒ පහ අතුරු සියලුම වත්පත් බලපත්‍ර අපි අහෝසි කරනවා. මෙයාට පහක් ගම්පොළ එකයි නාවල පිටි එකයි.
හරි. බොදයි මෙතුමා කියනවා මට පහක් ඔබතුමා කියනවා මට පහක් දීලා දෙනවා කියලා. බොහොම ස්තුතියි ඔබතුමාගේ ප්‍රතිචාරයට. පහක් ඕනේ නැහැ, පහක් ඕනේ නැහැ. එකක් දීලා තියෙනවා නම් ඔබතුමා ඔප්පු කරන්න ඉච්චරයි මම කියන්නේ. එකක් එකක් දීලා තියෙනවා නම් ගරු මන්ත්‍රීතුමා ඔප්පු කරන්න. මම මීට වැඩිය කතා කරනවා උඩ ඉස්කෝලේ ළමයි නිසා මම වැඩිය මේක අමුවට කියන්නේ නැහැ. උඩ ඉස්කෝලේ ළමයි නිසා කතා කරන්නේ හොඳ නැහැ. ඒ නිසා මම කියන්නේ මත්පැන් බලපත්‍ර මහජන නියෝජිතෝ කවුරු ගත්තත් වැරදි. අපි කියන්නේ ඒකයි. මත්පැන් බලපත්‍ර මහජන නියෝජිතෝ කවුරු ගත්තත් වැරදි. මම ඉන්නේ ස්ථාවරේ. හරි. ඒ විතරක් නෙමෙයි. ආණ්ඩුවට බැන බැන ආණ්ඩුව විවේචනය කර කර ඔය පැත්තේ ඉඳලා අර පැත්තෙන් ගිහලා ජනාධිපතිතුමාව හොරෙන් හම්බ වෙලා මත්පැන් බලපත්‍ර ගන්නවා නම් ඒකත් වැරදි. ඒක තමයි මගේ තර්කය. මම ඉන්නේ එතන. ඒ නිසා පක්ෂවල ඉහළ නිලතරම් අරගෙන ඒ තනතුරු අරගෙන මත්පැන් බලපත්‍ර ගන්නවා ඒක ඊටත් වැඩිය වැරදි. ඒක තමයි මම කිව්වේ. මම මේක කියන්නත් හේතුව තමුන්නාන්සලගේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාගේ කතාවේ. එතුමා කෝ ඔය පැත්තේ හොරු නෑ කිව්වා. හොරගම් කරන්න නෑ කිව්වා. හොරු ගන්න නෑ කිව්වා. අවිධිමත් වැඩ කරන්න නෑ කියලා කිව්වා. ඉතින් ඒ නිසා මට තේරෙනවා ඔයාගේ වේදනාව. මට ඔයාගේ වේදනාව හොඳට තේරෙනවා. මොකද දැන් බලපත්‍ර ලිස්ට් එක එළියට ආපුවම නම එළියට ආපුවම මට තේරෙනවා මේ වේදනාව. ඉතින් ඒ නිසා අපි ඒකන රණ්ඩු වෙන්න ඕනේ නෑ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මම කියාගෙන ආවේ කවුරු ගත්තත් මේක වැරදි කියන එකයි මගේ මතය. ඒ නිසා ඔබතුමාලට ඕන දෙයක් කියන්න බලුවා. දේශපාලඥයෝ ගන්න එකත් වැරදි. හරි මම එතන ඉන්නවා. මමත් ඔබතුමත් එක්ක ඉන්නවා. ගන්න එකත් වැරදි, දෙන එකත් වැරදි. මම 100% ඔබතුමත් එක්ක ඉන්නවා. මම එතන ඉන්නවා. ඒ නිසා මහජන නියෝජිතව එක කළ යුතු නැහැ. මහජන නියෝජිතව පාර්ලිමේන්තුවෙන් එන්නේ එකට නෙවෙයි. ඒක 100,000ක් අපි එතන ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ අපි දෙවෙනි වගකීමක් දෙනවා. මේ වෙලාවේ බාර් ගන්න එක නෙවෙයි. මේ වෙලාවේ බලපත්‍රයන් බලපත්‍ර ගන්න එක නෙවෙයි. මේ වෙලාවේ තියෙන්නේ රට වෙනුවෙන් අපි සියලු දෙනා එකට ඉන්න එකයි. ඒකයි අපි කියන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් ගැට ගැනීම සඳහා අපි සියලු දෙනාම මේ මැතිවරණයේදී ඒ නිවැරදි තීරණාත්මක තීන්දුව ගත යුතුයි කියන එකයි අපි කියන්නේ. බොහොම ස්තුතියි බුලස්සරි සභාව.
බොහොම ස්තුතියි තීරණ.